මේක ප්‍රශ්නයක් තියෙනවා. රහතන් වහන්සේ ලෝකයේ සමග කටයුතු කරන්නේ කෙසේද? අනිකුත් අයට එතුමා රහතන් වහන්සේ කෙනෙකුගේ හඳුනාගත හැක්කේ මොන ලක්ෂණ වලින්ද? නිවන් සුව යනු කුමක් කියන ප්‍රශ්න කීපයක් එකට සම්බන්ධව මෙවලා තියෙනවා. මෙතනින් විශේෂයෙන් තේරුම් ගන්න කාරණයක් තියෙනවා. රහතන් වහන්සේ නමක් පිළිබඳව තේරුම් ගැනීමේදී ඒ දත්තයන් ලබන්න ඒ මානසිකත්වය උදා වෙන්න ඕන. එහෙම නැතුව මේක ලේසි වැඩක් නෙමෙයි. එක අවස්ථාවක් අපේ කතාවක් සඳහා වෙනවා. වයසට ගියාට පස්සේ එක්කෙනෙක් මහණ වුණා ගුරු හාමුදුර කෙනෙක් ළඟ. මහණ වෙලා හිටන් පිණ්ඩපාත වඩිනවා. පාත්‍රයේ තරගෙන පිටිපස්සෙන් පාත්‍ර සිරුර ආදී අරගෙන පිටිපස්සෙන් ඒ ගෝල හාමුදුරුවත් වඩිනවා. වයසක ගෝල හාමුදුරුවෝ යන ගමන් අහනවා ඉස්සරහින් යන හාමුදුරුවකින්, ස්වාමිනී රහතන් වහන්සේලා කියන්නේ කොහොමයි කියලා. ඒ උන්වහන්සේ වක්‍ර පිළිතුරක් දුන්නා. රහතන් වහන්සේලා කියන්නේ මං වාගේයි කියලා කියන්නේ. එහෙම නොකියා. තේරුම් ගන්න වක්‍ර විදිහට පිළිතුරක් දුන්නා. හිතා ගන්නකො මේ වයසට ගිහිල්ලා යම් කෙනෙක් මහණ වෙනවා. මහණ වෙලා හිටන් රහතන් වහන්සේලා වක්‍ර ළඟ මහණ වෙලා පිණ්ඩපාත වඩිනවා. පාත්‍ර සිවුරු අරගෙන පිටිපස්සෙන් ඒ ගෝල හාමුදුරුවත් වන්න ගමන් ගෝල හාමුදුරු කෙනෙක් අහනවා, අර ඉස්සරහින් යන හාමුදුරුවන්ගෙන් ස්වාමීන් රහතන් වහන්සේලා කියන්නේ කොහොමයිද කියලා. අන්න ඒ වගේ සමහර අය මේ තේරුම් ගන්න බැරි මට්ටමේ අයට ඒ තමන් ඉස්සරහින් වළින්නේ ගුරු හාමුදුරුව රහතන් වහන්සේ නමක් කියලා තේරුම් ගන්න බැහැ. අන්න ඒ වගේ තේරුම් ගන්න අපහසු පිළිසක් රහතන් වහන්සේලා කියලා උත්තරයක් දුන්නු. අර නුවණක් නැති හාමුදුරුවන්ට තේරුම් ගන්න බැරි වුණා. වයසට ගිහිල්ලා මහණුනේත් මම. දැන් මේ පිණ්ඩපාත කරනකොට ඉස්සරහ ලොකු හාමුදුරුවෝ එක්කලා පිණ්ඩපාත කරන මේ පිටිපස්සෙන් යන්නේත් මම. ඉතින් උන්වහන්සේ මෙහෙම වක්‍ර විදියට කිව්වේ උන්වහන්සේ වැනි අය එනම් රහතන් වහන්සේ නමක් හොයාගන්න බැරි හැටි කියලා නේද මේ කිව්වා කියලා තෝරා ගන්න බැරුව ගියා කියන්නේ. දැන් උන්වහන්සේ වක්‍ර විදියකට කිව්වා. මොකද අන්නේ වගේ අවස්ථාවක් තියෙනවා. එහෙම එකපාර තෝරගන්න බෑ. යම් කෙනෙක් රහත්ඵලයේ ප්‍රකාශ කළොත් කටයුතු සියල්ල කරලා ඉවරයි, බ්‍රහ්මචර්යාව පූර්ණ කරලා ඉවරයි, මතු සසරේ ඉවත්මට තව කරන්න මට කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ, ඒක ඉවර කෙරවල කරලා ඉවරයි කියන. මෙන්න මේ කාරණේ විවිධාකාරයේ අදහසෙන්ද විවිධාකාරයෙන් ඔය අදහස ඇති වෙන්න ප්‍රකාශ කරනවා. අරිහත් ඵලය ප්‍රකාශ කරන ක්‍රම විවිධාකාරයි. අන්න ඒ නිසා ඒ බඳු අය තෝරා ගන්න එක හරි අමාරුයි. යම් කෙනෙක් අරිහත් ඵලය ප්‍රකාශ කළොත් ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා, එකපාර අනුමත කරන්නත් එපා. එයා දහම් ක්‍රම පෙන්ලා තිනවා උන්වහන්සේලාට සාකච්ඡා කරන්න. හැබැයි ඒක කරන්න වෙන්නේ තවත් ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් මිසක් එහෙම කෙනෙක් මිසක් ඒ ධර්මයේ දන්න කෙනෙක් මිසක් සාමාන්‍ය කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා අතර කියන කතාව. යම් භික්ෂුන් වහන්සේ නම භික්ෂුන් වහන්සේලාට කිව්වොත් බ්‍රහ්මචර්යාව පූර්ණ කළා, මතු සතර පැවැත්මට කරන්න දෙයක් නැහැ කරලා ඉවරයි, ඔය ආදි වශයෙන් අරිහත්ත්වේ ප්‍රකාශ කළොත් අහගන්න විවිධාකාර ක්‍රම තියෙනවා. ඔබ වහන්සේ ඒකත් ඒ විදිහට අරිහත්ත්වේ ප්‍රකාශ කරන්නේ මොන මොන හේතු වල? ස්කන්ධ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොකද්ද? මේ ස්කන්ධ පහ පිළිබඳව ඔබ වහන්සේ තේරුම් ගත්තේ කොහොමද? මෙයාගේ එක ප්‍රශ්නයක් අහන්න කිව්වා. එතකොට කාරණා සහිතව විග්‍රහ කරලා දෙනවා. රූපස්කන්ධේ වේදනායස්කන්ධේ සංඥායස්කන්ධේ සංකාරයස්කන්ධේ විඥානයස්කන්ධේ කියන මේ ස්කන්ධ පහ තුල මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න කිසිම හරයක් නැහැ කියලා මම ධර්මානුකූලව ආවෝධ කළා. රූපස්කන්ධය තුල අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් විදර්ශනා කරලා ඒ තුල මට හරයක් තියෙනවා, සාරත්වයක් තියෙනවා කියලා ගන්න කිසිම දෙයක් නැහැ කියන එක සම්පූර්ණ අවබෝධ වුණා. ඉතින් රූපේ පිළිබඳව මට ඇලුම් කරන්න හි චන්දරාගයක් නැති වුණා. වේදනා ස්කන්ධය පිළිබඳව සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ආදී වශයෙන් මේ වින්දනය කරන වේදනාවන් පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරලා විදර්ශනා කරනකොට ඒ අසාරත්වයේ වැටහුණා. මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න කිසිම හරයක් නැති බව සම්පූර්ණයෙන්ම මට ප්‍රත්‍යක්ෂ වුණා. මේ සංඥා ස්කන්ධය කියන මේ හැඳිනීම් නොඑක ආකාරයට හඳුනා ගන්න තමා පිළිබඳ, ලෝකයේ පිළිබඳව සියලුම හඳුනා ගැනීම පිළිබඳව අතීත හැම එකක්ම අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේහි සියුම් ඝන දුර ළඟ හීන ප්‍රණීත කියන ඔක්කොම වැටෙන්න ඕන විදිහට රූප වේදනා සංඥා සංකාර විඥානින් පහට මේ විදිහට බලනකොට ඒ කිසි දෙනකවත් නිත්‍ය වූ, සැප වූ, ආත්ම වූ දෙයක් මම දැකේ නැහැ. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලනකොට අනිත්‍ය හැටියටම, දුක්ඛ හැටියටම, අනාත්ම හැටියටම ඉසේ වැටහුණා. ඒ තුල මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න කිසිම අංශු මාත්‍රාවක් හරයක් නැහැ කියන එක මට අවබෝධ වුණා. එයි යම් චන්දරාගයක් තියුණාද ඒක දුරු වුණා. මේ විදිහට මේ ස්කන්ධ පහ පිළිබඳ විග්‍රහ කරනවා. ඒතකොට ධාතු වශයෙන් අහන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මෙන්න මේ සත් ධාතු පිළිබඳ ඔබ වහන්සේට කොහොමද වැටහුනේ? අට ක්‍රමයටම උත්තර දෙන්න. ආපෝ ධාතු අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් විදර්ශනා කරනකොට ආපෝ ධාතුව තුල මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න කිසිම හරයක් නැහැ කියලා තත්වාකාදීන් සියලු ආකාරයෙන්ම වැටහුණා. එනිසා එහි යම් චන්දරාගයක් තිබුණාද සාමලින් නිදහස් වෙන බව දැනගත්තා. මේ ආකාරයෙන් තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව කියන මේ ධාතු හය පිළිබඳවත් ඔය ආකාර පිළිතුරු දෙනවා. ආයතන වශයෙන් ඔබ වහන්සේට කොහොමද වැටහුණේ? චක්ක ආයතන, රූප ආයතන, සෝත ආයතන, සද්ධ ආයතන, ගාන ආයතන, ගන්ධ ආයතන, ජීව ආයතන, රස ආයතන, කාය ආයතන, පොට්ටබ්බ ආයතන, මන ආයතන, ධර්ම ආයතන කියන මේ 12 ආයතන පිළිබඳවත් ඔය ක්‍රමයටම පිළිතුරු දෙනවා. ඒවා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා විදර්ශනා කරලා ඒ යථාභෝධය ලැබෙනකොට ඒ ආයතන වලින් එකක්වත් මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියන අංශු මාත්‍රාවක් හරයක් නැහැ, සාරත්වයක් නැහැ කියන එක වැටහිමු නිසා එහි යම් චන්දරාගයක් තියනවාද ඒ සියල්ල දුරු වුණා. ඒක මම දන්නවා. ඒ සාමුලින් දුරු වුණ බව තේරුම් ගත්තා, වටහා ගත්තා. මේ ආකාරයෙන් කෙනෙකුට උත්තර දෙන්න. ඔහොම අහන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයගේ අහනකොට මුල ඉඳලාම පටන් ගෙන සමහරලාට උන්වහන්සේ කිසිම සැකයක් මොකුත් නැතුව පැවිද්දට ආපු හැටි, පැවිදි වෙන්න හේතුව ධර්ම ශ්‍රවණය කිරීමේ මූලික ධර්මයේ අවබෝධය ලැබිච්ච හැටි, ගිහි ජීවිතයේ බාධා සහිතයි, කම්කටොළු සහිතයි, ඒ නිසා නිදහස් අහසක් වැනි දිය වූ සංගෙරියක් වැනි මෙයාගේ උපමා පෙන්ලා කියනවා. එබඳු වන්නා මේ පැවිද නිදහස්. ඒ නිදහස් පැවිද්දට යන්න මට හිතනවා පැවිදිලා මේ ලෝකේ තියෙන චූල සීල, මජ්ජිම සීල, මහා සීල කියලා ලොකු විග්‍රහයක්. දස අකුසලයෙන් වෙන් වෙලා නිදහස් වෙලා ගිය ආකාරයේ චූල සීල කියලා පෙන්නනවා. ඔය ගොවිතැන් කරන කටයුතු, එතකොට ඒ වගේම ගිහියොත් ගිහියන් විසින් හරි හම්බ කරන්න සියලු කට කරන්නා වූ නොඑක ආකාර කටයුතු, රැකී රක්ෂා, මේ ආදී නිදහස් වෙලා කරඳු කරපු හැටි. ඊට පස්සේ ඉතාලම කුඩා පුංචි පුංචි හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ලෝකෙට ඇලෙන බැඳෙන කටයුතු, ලෝකයා සමග සම්බන්ධ වෙලා කරන කටයුතු වලින් නිදහස් වෙලා රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන්නා වූ සිතිවිලි ක්‍රියාවන් වලින් ඒවා ආදීනව දැකලා වෙනස් වෙච්ච හැටි විග්‍රහ වෙනවා. ඒවැය යම් චන්දරාගයක් තිබුණා නම් ඒ නිදහස් වෙච්ච හැටි විග්‍රහ වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ දුරු වෙච්ච හැටි ප්‍රකාශ කරනවා. ඒ නිසා ඇති වුණා වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ඒ වගේම ධර්මයට අනුකූලව සීකිරීම නිසා ඇති වුණා වූ විතරාගී විත දෝෂී විත මොහි ධර්මානුකූලව සීකිරීමෙන් හටගත්තේ කාමච්ඡන්ද ආදී මිදලා නිදහස් වෙච්ච මානසිකත්වයේ දහම් ප්‍රීතියෙන් යුක්ත වෙච්ච හැටි සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ආදී වශයෙන් විග්‍රහ කළා. ඒ ඇතුළු චිත්ත ඒකාග්‍රතාවෙන් ප්‍රථම ධානය ලැබුණ හැටි. ඒ සවිත ඒ විතක්ක විචාරයන් පහවීම නිසා ඇති වුණ චිත්ත ඒක සමතයෙන් ඇති වෙච්ච ප්‍රීති සුඛ ඒකාග්‍රතාවේ ද්විතීයි අධ්‍යායනයට පත් වෙච්ච හැටි. ඒ ප්‍රීතියේ විරාගයෙන් සුඛ ඒකාග්‍රතාව සහිත තෘතීයි අධ්‍යායනයට පත් වෙච්ච හැටි. ඒ සුඛයත් ඉක්මවා ගිහිල්ලා උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ අධ්‍යායනයට පත් වෙච්ච හැටි. ඊට පස්සේ එතනින් పూర్වේ නිවාසානුසති ඥානෙ පහළ කරගු හැටි. චිතූපපාත ඥානෙ පහළ කරගු හැටි. ආශ්‍රාක්ෂය කරත් ඥානෙ පහළ කරලා ඉවරෙච්ච හැටි මෙහෙමත් විග්‍රහ කරගෙන යනවා. කීර්තියලාභී රහතන් වහන්සේ නමක් නම් ඒ දිගත් විග්‍රහ කරනවා. ප්‍රඥාවන්ත රහතන් වහන්සේ නමක් නම් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් ආදී ගත්තා හරි මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියලා ප්‍රඥාවට ආවෝදෙලා අත්හැරින වෙලී මිදී ගිය හැටි විග්‍රහ කරනවා. අවිඥාලාභී ආදී වන්නා සත්‍යයට වත් වුණ අය අරකම වලින් ගිහිල්ලා මේ විදිහට කෙලෙස් සත්‍යයල්ලා ගියාට පස්සේ මේ මේ ආකාරයට වත් වුණා කියලා එකින් එකට විග්‍රහ කරද්දී මෙහෙම ක්‍රම තියෙනවා. ඒ වගේ හේතුඵල න්‍යායක් තියෙනවා. අරිහත්ත්වයට වත් වුණා නම් ඒක කියන දහම් න්‍යායයි. ඒ දහම් න්‍යාය නිකන් කපටිකමට වංචාවට කියන්නේ නැහැ. ඊට පස්සේ බලනවා. ඒක හරිද කියලා පරීක්ෂා කරන්න ක්‍රමයක්. මනා පරීක්ෂණයකින් ඉන්නකොට සාග සහගතව හිතනවා නම් කියනවා නම් කරනවා නම් ලෝභ සහගතව හිතනවා නම් කියනවා නම් කරනවා නම් බාහිර ලෝකෙට විද්‍යාමාන වෙනවා. මොහු මෙහෙම ප්‍රකාශයක් කරුවට මොහුගේ කටයුතු මෙන්න මෙහෙමයි මහා ලෝභ සහගත කටයුතු විද්‍යාමාන. ගැටෙනවා, ද්වේෂයටපත් වෙනවා, කම්පා වෙනවා, දොස් කියනවා, හිංගි හිංසා කරන ගති ලක්ෂණ තියෙනවා. ඒවා විද්‍යාමාන වෙනවා. මේක ඇලීමයි ගැටීමයි දෙකේ ස්වභාවය ලෝකයාට පේන්න පටන් ගන්නවා. කියන දේශනාවක් තියෙනවා නම් හේතුඵල න්‍යායයට එකඟ නැති බව පේනවා. විමර්ශනය කළ බලනකොට එහෙම වැටහෙනවා. රාගක්ෂය කළ කෙනෙක් අතින් එහෙම වෙන්න බෑ. අරිහත්ත්වයට වක්තනා නම් රාගක්ෂයයි. එහෙනම් රාග සහගත කටයුතු ඔහුගේ යෙදෙන්න බෑ කියලා දැනගන්නවා. අරිහත්තර පත් වුණා නම් ද්වේෂක්ෂයයි. ද්වේෂයේ හේ වෙලා ගියා බලු කවදා පහළ වෙන්නේ හේතු නැහැ. මොන හේතුවක් නිසාවත් ඔහුට තරහා ඉන්නේ නැහැ. තරහෙන් හිතන්නේ කියන්නේ කරන්න යන්නේ නැහැ. ඒවා විද්‍යාමාන වෙනවා. මුලාවට පත් වෙලා හිටන් මේ ලෝකයේ පිළවඳ ඇලෙන බැඳෙන පැත්ත කියන්නේ නැතුව යථාර්ථයේම ධර්මයට අනුකූලව හදා කරලා නිවන මුල් කරගෙන හරිදු කරලා පෙන්න ප්‍රඥාවෙන් පෙන්වන බව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ බද විමර්ශනය කරනකොට පේනවා මේ කියන කතාව ඇත්ත කියලා. ඉන් දහම් දන්න අය මොනවාද හොයාගන්න. ධර්මයේ ගැන වැටහීමක් තියෙන. එබඳු අය ඒක හොයාගන්න. එහෙම නැත්නම් අන්නේ අන්ගේ හිත් දකින්න පුළුවන් චේතෝපරිය ඥානය කියන ඥානයක් තියෙන තවත් රහතන් වහන්සේලා හිටියනම් හිතෙන් හිත පිළිසින දැකලා මේ කියන කතාව ඇත්ත කියලා උන්වහන්සේලාත් නිගමනය කළා. එහෙමයි නැත්නම් අර කියන දහම් න්‍යායට අනුකූලව දකින්න. එහෙම දකින්නකොට දැනගන්න පුළුවන් මෙන්න මේ බඳු උත්තරේ ඉන්නවා නම් ලෝකෙට මහා යහපතක් වුණා කියලා සතුටු වෙන්න කියලා වෙන්නේ. ධර්මයේ බබලනවා ලෝකෙට යහපතක් වුණා උතුම් ඵල විද්‍යාමානයි. එනිසා ඒකෙන් අප්‍රමාණ ලෝක සත්ත්වින්ට අනුත්තර පින් කිතා පහළ වුණා සමාන මහා සාන්තියක් සිද්ධ වුණා කියලා සතුටු වෙන්න කියලා. කිව්ව පරිදි පිළිගන්නේ නැහැ. මාර්ගඵල ප්‍රකාශ කරන හතර දෙනෙක් ගැන දේශනා කරනවා. කපටියා තමන්ට ලාභකේති ප්‍රශංසා ලබා ගන්න කපටිකමට කියනවා ලෝකයා රවට්ටන්න. මහා අපරාධය. අභ්‍යන්තරයේ දන්වා හිම එකක් නැති බව.
ඒ වුණාට යම් ලාභයක් කීර්තිය ප්‍රශංසාවක් බලාපොරොත්තු මම හරිහත්යට පත් වෙලා ඉන්නේ කියලා ප්‍රකාශ කරනවා. මේක කපටිකමන කරන වෙලා. ඒ වගේම පිස්සා පිස්සු හැදුනහම පිස්සු වල සමගේ මත ප්‍රකාශ කරනවා මොකුත් තේරුමක් නැහැ. ඔල්මාදී පිස්සුවෙන් කරන ප්‍රකාශයේ ඒතාව කොටසක් කරන වෙලා. ඒ ඵලයක් ලබලා නැතුව ප්‍රකාශ කරනවා. අනිකේනා ධර්මයේ හැටියට නිවන හැටියට යථාර්ථය කියලා ඉතින් හැවටිලා තමන් තේරුම් ගන්න බැරි තැන ගිනගෙන මුලාව නිසා ප්‍රකාශ කරනවා. මම ඉතින්වත් වෙලා ඉන්නේ කියේ. ඒ ගැන විමර්ශනය කරන්න ධර්මානුකූලව ලැබුණ න්‍යායක් නැහැ. යථාර්ථය දන්න කෙනා සුදුසු නම් සුදුසු දැන ප්‍රකාශ කරනවා. ධර්මානුකූලව හේතු ඇතුව. මෙන්න මේව හතර ක්‍රමයක් තියෙනවා. මෙලා කියන්නන් වාලේ අපි කලබල වෙන්න යන්නත් අවශ්‍ය නැහැ. කෙනෙක් අරිහත්ත්වයටපත් වෙලා කියලා කිව්වත් මනසින්ම ඔවගේ විග්‍රහ කරලා බලන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන්නේ අරිහත්ත්වයටපත් වෙලා කිව්වොත් ඔව් කියන්න හෝ නැහැ කියන්න හෝ නෙමෙයි. එහෙනම් ඔබ වහන්සේ ළඟ අත්දැකීම් සහිත ධර්මයක් ඇති. කරුණා කළ ඔබ වහන්සේ අපිට අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්න. මාර්ගය අනුගමනය කරන්නයි අපිටත් ඕනේ. නිසා ඔබ වහන්සේ බදු උත්තම ඵලයකටපත් වුණා නම් අපිටත් හොඳ යහපතක්. නිසා මේ මාර්ගයේ විග්‍රහ කරලා පෙන්වන්න හේතුඵල ඇති. ඒකයි ඒකම යහපතක් වෙනවා අනික් අයලා තවබෝධ කරගන්න. මේ මනා තීයෙන්නිත්වයේ කියන එක අහගෙන ඉන්නකොට යථා බෝධිය ලැබීමේ හේතු වෙන න්‍යාය ධර්මයේ තියෙනවා කියන කෙනාට මේ අනුව මේක හරි. මේ න්‍යාය ධර්මය අනුව මේකෙන් රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ වෙනවා. මේ ආකාරයෙන් ධර්මානුකූලව තේරුම් ගන්න හැකියාවක් ලැබෙනකොට තමන්ට පැහැදිලිව අනුමාන ඥානෙට වැටෙනවා ඥානවන්තයින්ට මෙන්න මේ මාර්ගය අනුගමනය කළොත් නම් රාගයෙන් රත් වෙන හිත නිවන්න පුළුවන්. ද්වේෂයෙන් දැවෙන හිත නිවන්න පුළුවන්. ක්‍රමේ හරි. මෝහයේ මුලා වෙලා තියෙන හිත මෝහයෙන් නිදහස් වෙලා යථාබෝධය කරා නගන්න පුළුවන්. එහෙනම් මට ඕනේ ඉච්චරයි කියලා සමගි වැඩි කරගන්න එක. හැබැයි මේක කියනකොට අර කපටියා කපටිකමට කිව්වා නම් ඌ කවදාවත් දන්නේ නැහැ විරාගික වෙන්න දහම් දෙසන්න දන්නේ නැහැ. ඒ වගේම ද්වේෂයෙන් නික්මෙන්න මෝහයෙන් නික්මෙන්න දහම් දෙසන්න දන්නේ නැහැ. ඔය මොන වගේ වල්පල් දෝයෝන. ඒතකොට ඥානවන්තය තේරුම් ගන්නවා අහන්න ගියේ එක කිව්වේ වෙන එකක් වැඩක් නැහැ. ඒක හැවටිල්ලක් බව තේරෙනවා කියලා සමන් නිහඬ වෙනවා. විවේචනය කරන්න යන්නේ නැහැ. ගියා තමන් සූසු තැන හොයාගෙන ධර්මය හරියට තේරුම් ගන්නවා. හරියට ධර්මය අහුනනම් ආයිසරයක් දෙපාරක් තව කෙනෙක්ගෙන් ඒක ඇත්තද කියලා හොයන්න යන්න අහන්න යන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ට සමාගයේ නුවන්ට ගෝචර වෙලා ඒක ඇත්ත කියලා දැක නැතුව වැටහෙනවා. හැබැයි නියම බුදුදහම. ඒ වගේම තමන්ට ඇති වෙන ප්‍රඥාවක් ඇති වුණාම ඒක විග්‍රහ කරලා අහනකොට තරහ යන්නේ යථාර්ථය අවබෝධ කරගනු කෙනෙකු. එවන් උත්මේක නම් නොයේ කාකාර හේතු උදාහරණ උපමා පෙන්නලා ඒකේ ඇත්ත වැටහිලා යන කාරණා හේතු පෙන්නලා දෙනවා. අනිත් ආකාරයෙන් පෙන්නලා දෙනකොට තමන්ට යම් කිසි සැකයක් තිබුණා නම් වැටෙන දෙයක් තිබුණා ඒක වැටහිලා ඒකාන්තයෙන් මේ මාර්ගයේ නිවන් මාර්ගය කියලා තේරුම් ගන්න. ඒ අනුසාරයෙන් තමයි තෝරගන්න ඕනේ මේ යථාර්ථය. ඉතින් එහෙම නැතුව නිකන් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ ලේසි. බොහෝ කාලයක් ඇසුරු කරන්න ඕනේ. බොහෝ කාලයක් ළඟ ඇසුරු කරනකොට ඥානවන්තයෙට පුළුවන් අර කියන රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන ක්‍රියා, කතා කියවෙනවද නැද්ද කියලා විමර්ශනය කරන්න. ඒ අනුසාරයෙන් තමයි බලාගන්නේ. ඒ බඳු ලක්ෂණ තියෙනවා නම් අභ්‍යන්තරයේ හංගා ඉන්න බෑ. ඒක එළිවහිනවා. අභ්‍යන්තරයේ රාගය හංගගෙන තියාගෙන නිකන් ඉන්න බෑ කාලය. ඒක එළිවහින ක්‍රම දෙකක් තියෙනවා. කතාව සහ ක්‍රියාව තුළින් බලාගත්ත හැකි. අභ්‍යන්තරයේ දේශය හංගාගෙන ඉන්න බෑ කාලය. ක්‍රියාව තුළින් කතාව තුළින් ඒ ද්වේෂ සහගත බව එළි දකින්න. හැබැයි ඕකේ දකින්න ඕන එක දෙයක් තියෙනවා. එකපාරට බැන්නා වාගේ දැක්කද? කරකරා වාගේ දැක්කද? ඒ කතාවෙන් ද්වේෂය තියනවා කියන නිගමනය කරන්නවත් බෑ. ඒකත් දැනගත යුතු ක්‍රමයක් තියෙනවා. එහෙම අවස්ථාවක් වුණොත් අනේ විමර්ශනය කරන්න ඕනේ. ඇයි මේ විදිහට කිව්වේ? ඇයි ඒ හැරකලා කතා කළේ? ඒකට හේතුව මොකද්ද? අන්නේ එතෙන්දී යථාර්ථයේ පෙන්ලා දෙනවා. තරහට එහෙම කිව්ව එකක් නෙමෙයි මෙන්න මේ ක්‍රමයටයි කිව්වේ. යථාර්ථය අවබෝධ කරලා දෙන්නේ විවිධාකාර ක්‍රම තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා දරුවෙක්ගේ උගුරේ මස් කට්ටක් මාළු කට්ටක් හරි මොනවා හරි කොහොම දෙයක් ඉරවුනොත් එහෙම දරුවා හුස්ම ගන්න බැරුව දඟලනකොට මව් මොකද කරන්න කියලා අහන. එක අතකින් ඔළුව තද කරලා අල්ලගෙන නිකන් ගන්න බැයි නම් ඇඟිල්ල කට ඇතුළට දාලා වක් කරලා කිරියට ඇඟිල්ල ගහලා අර කටුව ඇදලා ගන්නවා උගුරේ ලේද්දි. උගුර තුවාලන ළමයට හිදෙනවා. හැබැයි ඒ රිදීම බලන්නේ නැහැ, තුවාලේම බලන්නේ නැහැ. ඊට වඩා වැඩක් වෙනවා හිර උනන් ළමයා මැරෙනවා. බේරා ගන්න ඕනේ සමුගල කරන්නේ ගිරියට ඇඟිල්ල ගහලා වක් කරලා අර කටුව ඇදලා දාන. ළමයා බේරා ගන්න. මේ බුදුරන් වහන්සේ කියන අම්මා ළමයාට පොඩ්ඩක්වත් තරහක් එහෙම තිබුණාද එහෙම කරන්නේ. ඒ ළමයාට හිදෙන බවක් දන්නවා. තුවාල වෙන බවක් දන්නවා. ඉතින් දැනගෙන අම්මා හැම කලේ ළමයාගේ තරහක් වගේ එහෙම තිබිලාද? අන්නේ වගේ අවස්ථා තියෙනවා. සමහර අවස්ථාවල බඳු උත්මයෝ පුද්ගලයාට යමක් කියා දීමට කියා දෙන විවිධාකාර ප්‍රමාණු ඒවල් සැර කරලා කියා දෙන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි සැර කරන්නේ තරහට නෙමෙයි. අන්නේ ඒ නිසා ඒකත් තෝරා ගන්න ඥානවන්තයෝ. කියපු ගාම වදනයක් කියපු ගාම ඔන්න තරහෙන් කියන යහුණා තරහ තියෙනවාද හතන් වහන්සේලාට මන්නම් පිළිගන්නේ නැහැ කියලා එහෙම කියන්න පුළුවන්. එනිසා විමර්ශනය කරන එක හරි බොහොම පරිස්සමෙන් කරන්න ඕන එකක්. එහෙම හොඳ ඥානවන්තව කරන්න ඕනේ. ඇයි එහෙම කළේ? ඇයි ළමයාට හිදෙව්වේ කියලා අම්මගෙන් ඇහුවොත් අම්මා මොකද්ද කියන්නේ? මේ දරුවා මැරෙන්න ගියේ කට්ට හිර වෙලා. මම දරුවා බේරා ගන්න තියෙන අවශ්‍යතාවය උළම හිරුණට බලන්නේ නැතුව මේ ගිරියට ඇඟිලි දාලා ඇදලා ගත්තා. ළමයා හිදෙන බවත් මම දන්නවා. මොනවා කරන්නද? අම්මා එහෙම උත්තරයක් දෙනවා. අන්න ඒ වගේ. ඇයි එහෙම තරහෙන් බැන්නේ? අන්නේතර උන්වහන්සේ විග්‍රහ කරලා දෙනවා. මේ පුද්ගලයාට හොඳින් කිව්වහම තේරුම් ගන්න බැහැ. නමුත් මේ පුද්ගලයා කරගත්තේ මෙන්න මෙහෙම ආවැඩ. මේ බඳු ආවැඩට හොඳින් කියා තේරුම් ගන්න බැලුවහම මේකේ ගැඹුරට සද කරලා කියනකොට මොහොත ටිකක් ඇතුළට කාවැදිලා මේක ගැන හිතලා බලනවා. අන්න එහෙම අවස්ථාවක් ගැන ප්‍රයෝජන ගන්නයි මගේ ටික කලේ කියලා ওই විදිහේ උත්තරයක් දෙනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒ වැඩේ කරන්නේ ඇයි කියලා. ඒ තුලින් හරි ඒක නැත්තා ඉතින් ගත්තේ නැහනම් ගහලා මරලා දාන්න යන්නේ. මේ සාසනේ තියනවා මරනවා කියලා. හැයි මරනවා කියන්නේ? මොහු ශ්‍රාවකයෙක් හැටියට හෝ මොහුට කියා දිය යුත්තේ හැටියට පිළිගන්නේ නැතුව ඉවත් කළා දාලා නිකන් ඉන්න. ඒක තමයි මේ සාසනේ මරලා දානවා කියන්නේ. ගෝලිය හදාගන්න බැරි නම් මරලා දානවා කියනවා. මේ සාහාරේ විනය මරලා දැමිල්ල තමයි. උඩ හොඳින් කියන්නේත් නෑ නරකින් කියන්නේත් නෑ. මිහඳ වෙලා නිකන් ඉන්නවා කිව්වට වැඩක් නැති. ඒක තමයි මරලා දැමි. හොඳින් කියනවා කියන්නේ මෙන්න මේ යහපත කළොත් මෙන්න මේ යහපත වෙනවායි කියලා හොඳ පැත්ත කියා දෙනවා. නරකින් කියනවා කියන්නේ ගහලා තරවටු කරලා කියනවා කියන්නේ මෙන්න මේ අවැරදි කළොත් මෙන්න මේ විනාශය සිද්ධ වෙනවා. ඊයනවා නරක පැත්තේ තියෙන විනාශය පෙන්ලා දෙනවා. මරලා දානවා කියන්නේ ඒ දෙකෙන්ම හදන්න බැරි කෙනා අත්හැරලා නිකන් ඉන්න. ආයි කියන්නේ යන්නේ. ඉතින් ඊවගේ අවස්ථාව දකින්නවා ඒක තේරුම් අරගන්න ඕනේ.